සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්කදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස ඒ අපගේ ශාස්ත්‍ර වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අප හැම දිනාගේම නමස්කාරය වේවා සුපින්වත්නි මේ වෙලාවේ මේ හැම දිනාම බලාපොරොත්තු වන්නේ ධර්ම ශ්‍රවණේ කරන්නටයි ඇමරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ පදිංචි සුමිත් සමන්ති සෙනිරු සහ සඳනී කියන ඒ පින්වත් දරුවනුත් එකතු කරගෙන ඒ මහත්ම මහත්මීන් මේ දේශනාවට දායකත්වයේ ගෙන කටයුතු කරනවා සද්ධානන්දනී පින්වත් මෙහෙණින් වහන්සේ ඇතුළු පින්නතුන් මේ දේශනාවට සම්බන්ධ වී සිටිනවා සියලු දෙනාටම ජීවිතාවබෝධය ධර්මාවබෝධය පිණිස මේ කුසල් බලවත් වේවා යැයි අපි අදිෂ්ඨාන කරනවා පින්වත්නි මේ ජීවිතයේ සත්‍යාවබෝධය කියන එක බැරෑරුම් දෙයක් ඒකට එකතු වෙන්න බොහොම අමාරුයි ඇත්තටම මේ ගුණධර්ම ටික ටික වැඩිලා 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 එකම තැනකදී මේ ගුණධර්මා වලියම වැඩෙනකොට තමයි කෙනෙක් අවබෝධයට පත්වන්නේ. උදාහරණයක් විදිහට බුද්ධ ශාසනය පෙන්වා දෙන දහම් කොටස් තියෙනවා. ඒවා අපි ටික ටික හදනවා මොකද අපිට ඒවා දරන්න අමාරුයි. ගුණධර්ම දරන්න අමාරුයි. ඒ ගුණධර්ම දරන්න අමාරු නිසා අපි ඒවා ටික ටික හදනවා. ටික ටික හදලා 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 අපි ගුණධර්ම ඔක්කොම එක මිටකට දියුණු කරන්න ඕන. ඒවා එක මිටකට දියුණු කරනකොට තමයි කෙනෙක්ගේ සිත සත්‍යාවබෝධේ නම් වූ සුන්දර අවස්ථාවට එකතු වෙන්නේ. අපේ ගුණධර්ම නැති නිසාම නෙමෙයි අපිට අවබෝධය කරා යන්න බැරි. ඒ ගුණධර්ම එක මිටකට දියුණු කරන්න බැරි නිසායි අපි අවබෝධය කරා නොයන්නේ. මේ උදාහරණයක් විදියට දැන් අපි තමු බොජ්ජංග ධර්ම කියලා. බොජ්ජංග ධර්ම හතක් තියෙනවා. සති සම්බොජ්ජංගේ ධම්ම විජය වීරිය පීති පස්සද්දි සමාධි උපේක්ෂා කියලා. ඉතින් මේ ටික අපි වඩන්න ඕන ටික ටික වඩන ඕන සතර සතිපට්ඨානෙ වඩනවා. ඒ වඩලා මේ ඒක අපේ සිත ලෑස්ති කරගන්නවා සත්‍ය අවබෝධයෙන්. අපේ සිතනේ අවබෝධයටපත් වෙන්නේ. මේ අවබෝධය කියන්නේ ඇඟේ කොහෙවත් වෙන එකක් නෙමෙයිනේ. අවබෝධයට පත්වෙච්ච කෙනෙක් ඇත්තටම හොයන්න බෑ. කොහොමද එයා හොයන්නේ? අවබෝධයට පත් වෙන්නේ සිතනම්. ගත අවබෝධයට පත් වෙන්නේ නැත්තම් සිතේ ස්වභාවයක් නම් අවබෝධය කියන එක. ඒක කොහොමද හොයන්නේ? සිත ප්‍රකට වෙන්නේ නෑනේ. සිත එළියට ප්‍රකට වෙන්නේ නෑ. ගත විතරනේ එළියට ප්‍රකට වෙන්නේ. නිසා ගතට අවබෝධය සම්බන්ධ නෑනේ. ඒක නිසිත අවබෝධයට පත් වුණත් ගත ලෙඩ වෙන්නේ. ලෙඩ වෙන එක දැන් බුදුරජාණන් වහන්සේලා ලෙඩ වෙනවනේ. දිරණ කමට බුදුරජාණන් වහන්සේලාත් යටත් නේ. එක තැනක බුදුරජාණන් වහන්සේම වදාලා එක දවසක් උන්වහන්සේට ගාක් අමාරු වුණා කියනවා. මේ අන්තිම කාලේ දා උන්වහන්සේට හිතුණලු පිරිනුවම් පාණ්ඩුම ඕන කියලා. ඇයි එච්චර අමාරුයිලු? මේ මාංශ පේශිවල එහෙම ඇති වෙච්ච අධික වේදනාව නිසා උනස්ස හරි අමාරුවක් ඇති වුණාලු. ඒක දිහා ආනන්ද හඳුරු බලාගෙන හිටියලු. ආනන්ද හඳුරු හරි විශාල දුකක් ඇති වුණාලු. එච්චර අපහසුයි කියනවා බුදුරජාණන් සේ එච්චර අපහසුයෙන් ඉන්නේ කියනවා. හරි පීඩාවට පත් වුණාලු එක දවසක්. ටිකක් බොහොම අසාධ්‍ය ලක්ෂණ උනාසය තුල මතු වුණාලු. ඉතින් ආනන්ද ස්වාමීන් වහන්සේ කියනවා මට ඔබ වහන්සේ මෙහෙම ඉන්නකොට මට හරියට දිසාව පේන්නේ නැහැ කියනවා. ඒ කියන්නේ එච්චර අමාරුවෙන් උන්වහන්සේ ඉඳලා තියෙන ඉඳන්. ඔබ වහන්සේ ඔය මට්ටමට ඉන්නකොට අනේ ස්වාමීනි මට දිසාව හොයාගන්න බෑ කියනවා. මට උතුර දකුණ පැටලෙනවා කියනවා. ඉතින් මේ අනේ ස්වාමීනි මට ඔහොම ඉන්නකොට ඉතින් මට ඒක දරන්න හරි අමාරුයි කියනවා. බුදුරජාණන් වහන්සේ ගොඩාක් කිට්ටු වෙච්ච කෙනෙක් නේ ආනන්ද ස්වාමීන් වහන්සේ. හරියට භාග්‍යතුන් වහන්සේට අප උපස්ථාන කළේ බොහොම ගෞරවයෙන්නේ. එයාට ඒ ස්වාමීන් වහන්සේට ලැබුණු විස්මිත දෙයක් විදිහට උන්වහන්සේක සැලකුවේ. ඉතින් ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ වදාලා, ආනන්ද මේක හරියට දිරා ගියපු කරත්තයක් වගේ. දැන් ආනන්ද මගේ මේ දිරා ගියපු කරත්තයක් වගේ මේ කය මම බොහොම අමාරුවෙන් දැන් තියාගෙන ඉන්නේ කියනවා. ඒකත් යාන්තම් තියාගෙන ඉන්නේ අරහත් ඵල සමාපත්තිය නිසා කියනවා. ඒ කියන්නේ හිතේ තියෙන ආධ්‍යාත්මික ශක්තිය නිසා කියනවා. මේ මට්ටමට හරි යාන්තම් තියාගෙන ඉන්නේ. ඒ කියන්නේ අපි කියන්නේ හොඳට අයියේ හිතක් තිබ්බාම දුර්වල වෙන්නේ නැහැ නේ. ගොඩක් වෙලාවට ගතේ ඇයි මේ සිත හැම වෙලාවෙම ගතට බලපෑම් කරනෝනේ. සිතට අනුව ගත උපදිනෝනේ. ඒකනේ මිනිසුන්ට බය ඇති වුණාම දාඩිය දාන්නේ. මිනිසුන්ට බය කියන එක ඇති වෙනකොට රුධිර සංසරණ වේගය වැඩි වෙන්නේ. ඒ කියන්නේ සිතේ බලපෑම ගතට බලපානවනේ. නමුත් අවබෝධයට පත් වෙන්නේ සිත මිසක් ගත නිමි. ඒ නිසා ගත වෙනදා වගේම ලෙඩ වෙනවා, දිරනවා. ඒක ඉතින් සාමාන්‍ය තත්ත්වයක්. ඉතින් ඒක අවබෝධයට පත් වුණා කියලා අවබෝධයට පත් වෙච්ච කෙනාව දුර්වල වෙන එක, එයා වැටෙන එක, එයාගේ වාතය කිපෙන එක, පිත කිපෙන එක, සෙම කිපෙන එක නවතින්නේ. රහත් වුණා කියලා සෙම් රෝග නවතින්නේ. සෙම් රහත්වයට පත් වුණා කියලා මේ ඇඟේ පතේ අමාරුකම් නැති වෙන්නේ. හේතුව මේ අවබෝධයට පත් වෙන්නේ සිත. එතකොට මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුලින් ප්‍රකට වෙන ස්වභාවය සිතේ තත්වයක් මිසක් ඒක ගතේ තත්වයක් නෙමෙයි. ඒ නිසා ඔයාලට ඒක පුද්ගලිකව කරන්න පුළුවන්. අන්න ඒක වාසියකුත් තියෙනවා. ඔයාලගේ ධර්මයේ දියුණු කිරීම එළියට අදාළ එකක් නෙමෙයි. තනියෙන් තනියෙන් අවබෝධයේ පැත්තට යාට නැමෙන්න පුළුවන්, බර වෙන්න පුළුවන්. ඒක සමහර තමන්ගේ ළඟම ඉන්න කෙනෙක්වත් දන්නේ නැහැ යා දිනු කරන ධර්මය. ඇයි? ඒක සම්පූර්ණයෙන් ඇතුළාන්තයට අදාළ. අද ඇතුළාන්තයේ ධර්මයේ දුර්වල නිසා මිනිසු හැම වෙලාවකම බුද්ධ ශාසනයේ අර්ථය පවා එළියෙන් පෙන්වන්න හදනවා. උඟා බලන්නකෝ එළිය. ඒ කියන්නේ ධර ඇතුළට ධර්මී ගිහින් නැහැ කියන එක. ඒ කියන්නේ ලංකාවේ මිනිසු බලන්නකෝ හරියට එළියෙන් පෙන්වන්න හදනෝනේ ධර්මී ඉන්නවා කියලා. කතා කරද්දි පෙන්වන්න හදනවා. කතා කළොත් ආය අපෙන් කවදාවත් අහන්නේ මම මේ කාය අනුපස්සනාව වඩනවා, මං ආනාපාන සතිය වඩනවා, මං කොහොමද දැන් මොනවද කරන්න ඕන, මම මෙහෙම අහන්නේ. එයා කියන්නේ මොනවද දන්නවද? මම අපේ පරම්පරාවෙන් තමයි අර ගාන්ටාර කුළුණ හැදුවේ. අපේ අය තමයි අර චෛත්‍යයට මේ ওই චෛත්‍ය හදලා තියෙන්නේ. චූඩාමාණිකය දුන්නේ අපි, කොත දුන්නේ අපි, රන්වැට ගැහුවේ අපි. ඕවා තමයි ලංකාවේ බෞද්ධයන් කියන්න තියෙන්නේ. ඇයි ඇතුළ ඒ කියන්නේ ඒවා වැඩි කියන්නේ මේ ඇතුළේ මොකුත් නැහැ කියන. ආටෝප වැඩි කියන්නේ ඇතුළේ හිස් වෙන එක. හොඳ දෙයක් බලන්නකෝ. සමහර දේවාල වල කපු මහත්තුරු බලන්න. ෂර්ට් එකක් වත් නැතුව මම දැකපව් කල රත්තරන් බඩුවෙම ගොඩාක් දාන හිටිය මිනිස්සෙක් හිටියේ. එච්චර ගොඩාක් රත්තරන් දාන්නේ ඇයි? මොකක්වත්ම නැතිකමට. ඒ කියන්නේ මං කියන්නේ සාමාන්‍ය මිනිහෙක් රත්තරන් පළඳින එක නෙමෙයි මේ කියන්නේ. ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. විශාකාවත් මාලතා පළඳනා වගේ පළඳනාවක් දාගෙන හිටියා කියලා තියෙනවනේ. නමුත් අර ඇතුලේ හිස් වෙන මිනිස්සු හරිය ඒක ලෝකෙත් ස්වභාවයක්. එළියෙන් ඒක ප්‍රකට කරන්න හදනවා, ඇතුලේ මොකුත් නැහැ. ලංකාවේ පන්සල් වලටත් ඕක තමයි වෙලා තියෙන්නේ. විචිත්‍රත්වයේ ඉහළයි ධර්මයේ හිස් බවක් තියෙන. ඒ විචිත්‍රත්වයේ වැඩි වෙන්න වැඩි වෙන්න ධර්මයේ හිස් බවක් පවතිනවා. ඒ නිසා මේ සත්‍ය අවබෝධයේ පැත්තේ ඔච්චර විචිත්‍රත්වයක් නෑ ඇත්තටම. ඇයි? පරමාර්ථ දැක්මක් මේ හිතේ තියෙන්නේ. හැබැයි එයාගේ ප්‍රතිචාර දැක්වීම හරිම සෞම්‍යයි. එයා හරි රළු නෑ ඇත්තටම. ධර්මයේ තුල වාසය කරන කෙනෙක් තුල කවදාවත් මේ එයා තුල රළු විදියට චර්යාවක් මතුවෙන්නේ නෑ. බුදුරජාණන්සේගේ ශ්‍රාවකයා රළු කෙනෙක් නෙමෙයි. හැබැයි ඔබ හිතන විදියට මට සිලුට කෙනෙකුත් නෙමෙයි. ඒ ධර්මයේ වැඩෙනකොට අපිට මේව පොඩ පොඩ හදලා 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 මේ ඔක්කොම එක තැනකදී අපි දිනු කරන්න ඕනේ. එක මිටකට අරගෙන මේ ಗುಣධර්ම අපි දිනු කරන්න ඕනේ. ඒවා දිනු කරන්න පුළුවන් අපිට. මේ සාමාන්‍ය තරුණයොන්ට පමා දිනු කරන්න පුළුවන්. හරියට ඉන්නවා දිනු කරන අය. මේ කාලේ මට නම් හම්බෙනවා හරි විශාල පිරිසක්. දැන් මං ඊයේ දේශනාවක් තිබ්බා. ඒ දේශනාවේ මං දැක්ක එක තරුණෙක් අවුරුදු සාමාන්‍යයෙන් 20ක් විතර ඇති හිටගෙන ඉවර වෙනකන් එක තැනක වැඳගෙන බණ ඇහුවා. එළමේ වාඩි වුණෙත් නෑ. තරුණයෙක් සාමාන්‍ය මේ හරි උද්වේගකාරී තරුණයෝ නිකන් කොයි වෙලෙත් එක තැනක ඉන්න බැරි කලබලකාරී. එහෙම තරුණයෙක්. ඒ තරුණයා මන් දැක්ක පටන් ගන්නකොට මින් සාමාන්‍ය ඇස් මට්ටමේ ටිකක් දුරින් එයා හිටගෙන හිටියේ. එයා හොඳට වැඳගෙන හිටියේ. දේශනාව සෑහෙන වෙලාවකුත් ගියා. ඉවර වෙනකම් එයා ඒ ඉරියව්වෙන් ඉඳලා බණ ඇහුවා. සමහරවිට වැඩි පිරිසක් හිටින්න සෑ වාඩි වෙන්න නැතුව ඇති. අර වාඩි වෙන්න තැනකුත් තියෙන නැතුව ඇති සමහර විට. මන් දැක්කයි ඔහුගේ කිසිම හැලහොල්මනක් නැහැ. ඒ කියන්නේ එයාට හරි උනන්දු ඉන්නේ ධර්මයේ ගැන. සාමාන්‍ය කෙනෙක් නම් ওই නිකම් පාඩු ඉඳලා බණ අහන්න පුළුවන්. නමුත් එයාගේ චර්යාවලම පැහැදිලිව පේන්න තියනවා ඒ වෙනස. ඒ කියන්නේ ධර්මික ගැනේ කොච්චර යා වටිනාකමක් එයා දීලා තියෙනවද? ඇයි ඉතින් ඒක යා සමහරට යා යා යාලුවොත් එක ගනුදෙනු කරද්දී යාතුල ඒක ප්‍රකට වෙන්නේ. ඇයි ඒක ප්‍රකට වෙන්නේ? ඒක ගතිය තත්වයක් නෙමෙයිනේ. ඒක සිතේ ස්වභාවයක්. පින්නත් අපිට හරිම ලේසි මේ බුදුරජාණන් වහන්සේ වදාළ දේ එළිය කිසිම තැනකදී ධර්මීය දියුණු කිරීම ඔබට සම්බාධකයක් වෙන්නේ නැහැ. ඔයගොල්ලෝ මොන ජීවිතයක් ගෙවුවත් ඔය පින්නතුල්ලා මොන මට්ටමේ ජීවිතයක් ගෙවුවත් ඒක අමාරු වෙටින්නේ. ඒ නිසා ඔය පින්නතුන් මේක හොඳට ඔළුවට ගන්න ඕන. එතන මේ ධර්මීය දියුණු කරද්දී එක මිටකට ගුණ ධර්ම ඔක්කොම දියුණු කරන්නයි තියෙන්නේ. දැන් බොජ්ජංග ධර්ම කිව්වොත් ඒ කියන්නේ මේ අපි මේ වර්තමානයේ තමයි බොජ්ජංග ඔක්කොම වඩන්න ඕන. හතයිනි තියෙන්නේ සප්ත බොජ්ජංග කියලා නේ කියන්නේ. අපි කරන්නේ ඕක කටපාඩම් කරගන්න ඕන. ඊට පස්සේ ඕක පිරිත් පොතේ තියෙන නිසා ඕක හවසට හවසට කියනවා. ඒකලා පොත වහලා දාලා වෙනද වගේම අර කෙලෙස් එක ගනුදෙනු කරගෙන සුපුරුදු චර්යාවට එකතු වෙලා ඔහේ ඉන්නවා. කවදාවත් ඒක කරන්න එපා. ඒක පිරිතක් විදියට සජ්ජායනා කරන එක හොඳයි. ඒක මම හිතන පිරිතක් විදිහට සජ්ජායනා කරන්න බලපාන හේතු දෙක තුනක් තියෙනවා. ඒක ප්‍රධාන හේතුවක් තමයි ඒවා මේ ලෙඩ වුණාට පස්සේ කියන ඒවා වගේ එකක් ලංකාවේ මිනිසුන්ගේ තියෙනවා. දැන් උදාහරණයක් විදිහට මහා මොග්ගල්ලාන තෙර බොජ්ජංගය මොග්ගල්ලාන ඒ ස්වාමීන් වහන්සේ ලෙඩ වුණාට පස්සේ තමයි ඒ ටික ඒක ඇත්තටම මේ සුවපත් වීම. ලෝකේ බරපතල රෝගයේ තමයි මේ බව රෝගය. ඥානේ නැතුව මේ සම්මතයේ ඇතුලේ පරමාර්ථය දැක ගන්න බැලුව ඒ අනුව තමන්ගේ ජීවිතේ ගලප ගලප බලන්න බැරිකම නිසා මේ කෙලෙස් කෝලහලයකට අපි අහුවෙලා ඉන්නේ. ඒකයි පොඩි පහේ කෝලහලයක් නන් නෙමෙයි. මා බැරෑරුම් කෙලෙස් කෝලහලයකට අපි හසු වී ඉන්නේ. ඉතින් මේ මහා බැරෑරුම් බරපතල කෝලහලයකට අපි අහුවෙලා ඉන්නකම ඇතුලේ මේ බැරෑරුම් කෝලහලයකට අපි හසු වී ඉන්නක ඇතුලේ පින්වත්නි අපට කර කියා ගන්න දෙයක් නැහැ. අපි හරිම අනාතයි. ඒක ඇතුලේ අපිට ಗುಣධර්ම දියුණු කරන්න අවකාශයක් නැහැ. හරි අඩු තැනක් තියෙන ಗುಣධර්ම වලට අපේ ජීවිතවල. එතකොට මේ දැන් මේ ටික ඔක්කොම එක තැනකදී දියුණු වුණොත් එහෙම අපිට කවදාවත් වරදින්නේ නැහැ. දැන් මේවා අපි කටපාඩම් කර කර පිරිත් විදියට කිය කියා ඉන්නවා. මේවා මහ විශාල ಗುಣධර්ම ගැන කතා මේවා පින්වත්නි. දැන් සති සම්බොජ්ජංගේ කියනවා. සති සම්බොජ්ජං ඒක ධර්මයෙන්ම කියනවා. ඒක පටන් ගනිදි කියනවා. විවේක නිස්සිතං විරාග නිස්සිතං නිරෝධ නිස්සිතං ඔස්සග්ග පරිණාමං කියලා තමයි පටන් ගන්න. මේවා දියුණු කරන්න විවේකේ නම් ඕන. වෙනද වගේ මේ දරුමල්ලෝ නලවන ගමන් අර ඒ වාටම තැන දෙන ගමන් බෑ. ඒවා ඇතුළෙත් මේක වැඩෙනවා. ඒක හැබැයි පොඩක් විවේකේ ඕනේ ඉස්සල්ලා. මුලින් මේක අල්ලගන්න ඕනේනේ. අල්ලගත්තට පස්සේ විඳුවන් දැන් රියදුරෙක් රියදුරු පුහුණුවට යන කාලේ ආපු සම්පූර්ණ අවධානම තියෙනවා. එළිය කෙනෙකුත් එයා ගැන අවධානෙන් ඉන්නේ පුහුණු කරන කාලේ. වංගුවක් ගන්න නම් අර ළඟ ඉන්න කෙනා කියනවා මේ විදියට තමයි ස්ටීරින් වීල් එක කරකවන්න ඕන. මේ විදියට බ්‍රේක් එක ගැන උනන්දු වෙන්න. මේ විදියට මේ කියලා අර ඒ බ්‍රේක් ගැන අරව මේවා ඔක්කොම ගැන කියනවා. හරි. එතකොට එයා හරි අවධානින් යන්නේ. ඒක ඒ අවධානින් යන්නේ යාට සම්පූර්ණයෙන් අවධානයකට තියෙන්න ඕනේ. හැබැයි කාලයක් පුරුදු වුණාට පස්සේ ගානන්නේ කතා කර කර අරන් යනවා වාහනේ. දැන් මේ වංගුව මෙතන තියෙනවා මේක දැන් ගන්න ඕන නේද කියලා ලොකු සිතුවිලි නවත්ත නඩත්තු කරන්න ඕනේ. ඒ නිසා ඔයාලට දරුමල්ලෝ එක්ක බිරිඳ ස්වාමියා එක්ක හාමුදුරුවෝ එක්ක පන්සල් එක ගනුදෙනු කරද්දී එදිනදා ජීවිතය ඇතුළේ ධර්මයේ තියෙන්න ඕන තමයි. හැබැයි මේක ඒ ධර්මයේ මිශ්‍ර කරගන්නකම් මේකට පොඩි විවේකයක් ඕන. වෙනම පරිච්ඡේදයක් ඕන ධර්මයේ දියුණු කරන්න. ඒකයි බොජ්ජංග සූත්‍ර පෙරලලා බලන්න. ඒවා පැහැදිලි කරන බොහෝ තැන්වල කියනවා විවේක නිශ්‍රිතං, විවේක නිශ්‍රිත බවක් ඕන. විවේක නිශ්‍රිත බව කියන්නේ මේ කායට පොඩි විවේකයක් ඕන. ඔෆිස් එකේදී නම් බෑ. සිතට පොඩි විවේකයක් ඕන. වෙනද වගේ සිතුවිලි නඩත්තු කරන ගමන් ඕක කරන්න පුළුවන් කමක් නැහැ. විවේක නිශ්‍රිත. අර වෙනද වගේම ටීවී බලන ගමන්, තමන්ගේ ෆෝන් එකේ වැඩ කටයුතු කරන ගමන්, චිත්‍රපටි බලන ගමන් මේක කරන්න බෑ. චිත්‍රපටි හෝල් වල විදර්ශනා ධර්මයේ දිනු කරන්න බෑ. හැබැයි ඒක ඇතුලේ ධර්මයේ දිනු කරන්න පුළුවන් අවකාශයකට අපි ක්‍රමානුකූලව යන්න ඕන. නමුත් ඒක එකපාර කරන්න බෑ. එහෙනම් මේ විවේක නිශ්‍රිත බව කියන්නේ ඕන බොජ්ජංග ධර්ම වැඩෙන්න. විරාග නිශ්‍රිත. ඒ වගේම මතක තියාගන්න මේ කෙලෙස් සහගත ලෝකයට නොඇලී තමයි ඔයාල ධර්මයේ පැත්තට හැරෙන්නේ. ධර්මයටද නොඇලී ඉන්න ඕන. විරාග නිශ්‍රිත. වඩන තමා තුල වැඩෙන ධර්මයේ තියෙන ඒකවත් හදින් තුරුල් කරගන්න එපා. හරි, මෙන්න මට දැන් සත්‍ය අවබෝධය හම්බ වුණා. දැන් ඉතින් සත්‍ය අවබෝධය තමයි මම දැඩිව අල්ලගන්නේ කියලා සත්‍ය අවබෝධය වුණත් දැඩිව තුරුල් කරගන්න එපා. නිරෝධ නිසා මේ සත්‍ය අවබෝධයට පව මම එකතු වෙනකොට සිතේ ස්වභාවය දකින්නක නවත්තන්න එපා. කියන සත්‍ය අවබෝධයට එකතුණා කියලා සත්‍යයට උනත් බැහැගෙන ඉන්නකොට තමන්ගේ සිතේ ස්වභාවය අඳුනගන්න එක නවත්තන්න එපා. එහෙනම් මතක තියාගන්න එක දෙයක්. මේ ධර්මයේ ස්වභාවය තමයි, මේ ධර්මයේ අපට පැහැදිලි කරන ස්වභාවය තමයි, මොනවා වැඩුවත් ධර්මයේ වැඩුවත් අධර්මයේ වැඩුණත්, කුසලයේ වැඩුණත් අකුසලයේ වැඩුණත්, රතිය වැඩුණත් අරතිය වැඩුණත්, ඒ වැඩෙන අවකාශය තුල සිතේ ස්වභාවය දකින්න හැකියාව තමන්ගේ ජීවිතෙන් ගිලිහෙන්න දෙන්නේ නැහැ. නිරෝධ නිශ්‍රිතං වොස්සග්ග පරිණාම. මේ හැම අවකාශයකදීම ඈතින් යා නිවන දර්ශනය වෙන මට්ටමට එයාගේ ඥාන සම්ප්‍රයුක්ත බව තියාගන්නවා. ඔන්න ඔය හතර ඕන නිවන් මඟ වඩන්න. ඔච්චරයි ඕන. විවේක නිශ්‍රිත බවක් ඕන. නෑ ඉතින් පන්සල්වල ධර්මයේ දියුණු කරලා ගෙවල්වල ධර්මයක් නැත්තම් මොකටද එහෙම ධර්මයක්? ඔබ වහන්සේලාට පන්සල්වල ඉන්න පුළුවන් වුණාට අපිට හාඳුරණේ කොයි වෙලාවෙත් පන්සල් වල ඉන්න බෑනේ කියලා ඔයාලා අපිට කියනවනේ. ඒකට කමන්නේ නැහැ. ඒක හරි, ඔයාලා කියන කතාව හරි. හැම වෙලාවෙම වඩන්න දරු දිනු කරන්න බැරි ධර්මයක් මොකටද? පන්තලේදී තියෙන ධර්මයේ ගෙදර නැත්තම් මොකටද? ඒක ඇත්ත අපිත් කරන චෝදනාවක්. හැබැයි ඒ ධර්මයේ වෙනුවෙන් ඔයාලට තව හුරු නැණි, හුරුවනි ඕන නිසා ඒ වෙනුවෙන් විශේෂ පරිච්ඡේදයක් වමනා කරනවා. හුරු නැණි ගුරුනාම තමයි පන්සලේ වගේම ගෙදරත් ධර්මයේ තියෙන. එතකොට හිතනවා සිල් ගන්න පන්සලට මියන්න ඕනේ කියලා. ඒ කියන්නේ දැන් මේ එනම් මතක මේකෙන් මම අදහස් කරන්නේ මොකක්ද දන්නවද? මේ ධර්මයේ දියුණු කිරීම පිණිස විශේෂ අවකාශයක් වමනා කරනවා. විශේෂ අවකාශයක් වමනා කරනවා. ඒක තමයි ඔය බුදු දේශනාවේ විවේක නිශ්‍රිතං කියලා ධර්මයේ තෝරන්නේ. විවේකයක් වමනා කරනවා. විවේක සහගතකමක් නැත්තම් ධර්මයක් දිනු කරන්න බෑ. විරාග නිශ්‍රිතං. මේ ධර්ම මාර්ගය තුල නොයලුණු කමක් යාට වමනා කරනවා. විවේකේ ධර්ම මාර්ගය තුල පවා නොයලීම. අපි සමහර කෙලෙස් සහගත ලෝකයට ඇලෙන්නේ නැතුව ධර්මයට ඇලෙනවා තදේ. ධර්මයට උනත් තදින් ඇලෙන්න එපා. හැබැයි ධර්මයට ඇලෙන්න එපා කියන්නේ මේ බණ අහන්න එපා කොයි වෙලෙත් කියන එකෙම නෙමෙයි. මොකද අපිට තවමත් ධර්මයේ සමහර අයගේ ජීවිත දැන් පැවිද්ද වුණත් එක එක ඒවා කියනෝනේ. දැන් නිර්මල පරියාප්ති සහගත ධර්මයට අපිට ගලප ගන්න බැරුණත් අරයාගේ මතවාදයට අපි අහුවෙලා යනවා. එහෙම අහුවෙච්ච කොච්චර මතවාද අපිට තියෙනවද? එහෙම අහුවෙච්ච ගොඩාක් මතවාද අපේ ජීවිතවල තියෙනවා. ඒ සමහරට ඒකෙම ඒ අහුවෙච්ච එක නිසා ධර්ම මාර්ගය අයින් වෙලා යනවා. විරාග නිශ්‍රිත. නිරෝධ නිශ්‍රිත. හැබැයි මේ ධර්මයේ වඩනකොට පවා සිතේ ස්වභාවය දකින්න එක නම් නවත්තන්න එපා. ඒ කියන්නේ ධර්මයේ නොවැඩෙන ස්වභාවය තුල සිතේ තත්වයක්, ධර්මයේ වැඩෙන ස්වභාවය තුල සිතේ තත්වයක් දකින්න හැකියාව නම් ඔය පින්නතුන්ට වමනාමයි. බොස්සග්ග පරිණාම. බොස්සග්ග පරිණාමයේ ලක්ෂණී කියන මොකද්ද? චිත්ත විමුක්තියත් ප්‍රඥා විමුක්තියත් සාක්ෂාත් කරන්නේ මේ කියන අදිෂ්ඨාන සීලිකම. සිතේ මැරෙන්න දෙන්නේ නැහැ. ඔන්න ඔය අර්ථය තිබ්බොත් එයාට ධර්මයට තුල රැඳෙන්න පුළුවන්. නැත්තම් ධර්මයට ආවත් එයා දන්නේම නැතුව ධර්මයෙන් විසිවිලා යනවා. සමහර අය ධර්මයට එනවා විසිවිලා යනවා. ඔය 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 වටපිටාව තමයි ධර්මයට සූදානම. ඇත්තටම ඕක ඇතුලේ යාගේ සිල් වැඩෙනවා. සීලයට අදාළ අවකාශය වැඩෙනවා. එතකොට එයාගේ ආචාර ධර්ම වලට අවශ්‍ය අවකාශය වැඩෙනවා. හරි? ඒවා වැඩෙනකොට ඒක ඇතුලේ යා මේ ටික ඔක්කොම එක තැනක දිනු කරන්න ඕන මොනවද? දැන් බොජ්ජංග නම් සති සම්බොජ්ජංග. මේ ඔක්කොම අයිති මේ මොහොතට. ඔන්න හොඳ දෙයක් මම ඔබට කියන්නේ. මේවා ඉස්සරහට කරන්න ඕනේවා නෙමෙයි පින්නවත්නි. මේවා මේ අද්මී මේ ලෝකේ පාවිච්චි කරද්දී ඒ ලෝකේ ඇසුරු කරද්දී කරන්න ඕන දේවල්. ඒ තැන ලෝකේ ඇසුරු කරද්දී ඒ කියන්නේ බොජ්ජංග හතම මේ මොහොතේ වැඩෙන්නේ. දැන් සමහර අය කියනවා මම දැන් සතර සතිපට්ඨානෙ වඩන්නේ හාඳුරුනි. මම ලබන මාසෙ විතර ධම්මවිජේ බොජ්ජංගයත් වඩන් ඉන්නේ. එහෙම කියනවා සමහර අය. මම දැන් සතර සතිපට්ඨාන වඩනවා මම සමාධිය ලබන මාසෙ විතරයි දිනු කරන් ඉන්නේ එකක්. මං හාඳුරුනේ පියවරෙන් පියවරට මේක දිනු කරගෙන යන්න ඉන්නේ කියලා කියනවා. පින්වත්නි මේ ධර්මයේ කියන්නේ මේ මොහොතට අදාළ තත්වයක්. ඇයි බුද්ධ ශාසනයේ පෙන්වා දෙන ඊටා විශේෂ දේ තමයි බුද්ධ ශාසනයේ පෙන්වන්නේ නැන්නේ අනාගතේ වැඩ. මතක තියාගන්න. බුද්ධ ශාසනයේ කවදාකවත් පෙන්වන්නේ නැහැ ඉස්සරහට කරන්න තියෙන දේක් ගැන. බුද්ධ ශාසනයේ පෙන්වන්නේ වර්තමානයේ කෙලෙස් ඉඳින එක. ඒකට වචන දෙකයි ඕන. ඔන හොඳට ගන්න මේ ඔළුවට. එකක් මානසිකාර හැකියාව ඕන මේ වෙලාවේ. එක. අනිත් එක තමයි ප්‍රඥාව ඕන මේ වෙලාවේ. එතකොට මේ වෙලාව කියන්නේ මොකද්ද? හොඳයි මට කියන්න. මේ වෙලාව කියන්නේ මොකද්ද? මේ වෙලාව කියන්නේ මේ රූප පේන මට්ටම. මේ කනට ශබ්ද ඇහෙන මට්ටම. ඇහෙන මට්ටම අයිති වෙන්නේ දැන්ද ඉස්සරහටද? ඉස්සරහට ඇහෙන එක අදාල නැහැනේ දැන්. මේ වෙලාවේ අහන්න පුළුවන් මේ වෙලාවේ ශබ්ද විතරනේ. මේ වෙලාවේ පේන්නේ මේ වෙලාවේ රූප විතරනේ. ඉස්සරහට රූප බලන්න පුළුවන්ද දැන්? බෑනේ. ඉස්සරහට හෙට රූප බලන්න වෙන හෙටනේ. ඊයේ රූප බලන්න පුළුවන්ද අද? බෑ. ඒවා නිරුද්ධ වී ගියෝ. ඊයේ රූප දකින්නකොට ඇතිවෙච්ච මතකාවර්ජනිය ඔස්සේ යම් විශ්ලේෂණයක් කරන්න පුළුවන්. ඒ කියන්නේ දැන්නේ. ඊයේ රූප දකින්න ඊයේ රූපත් මානසිකාර කරන්න වෙන්නේ දැන්නේ. ඊයට යන්න බෑ. කාලය හරහා යෑමක් නැහනේ. මේ ජීවිතේ කාලය හරහා ගමන් කරන්න බෑනේ. කාලයේ සාවකාසය කියලා මොකද්ද එකක් කියනවා මේ බටහිර ලෝකේ. නමුත් ඒකත් හරි ගැටලුකාරීනේ. කාලයේ සාවකාසය සම්බන්ධ අදහස්. කාලය හරහා යන්න බෑනේ. කාල තරණය කියලා චිත්‍රපටි තියෙනවා. කාලේ හරහා යනවා කියලා. කාලේ හරහා යන්න බෑනේ. ඊයේ රූප අද බලන්න බෑනේ. හෙට බලන්න ඉන්න රූපේ දැන් බලන්න බෑනේ. එතකොට හෙට බලන්න පුළුවන් රූප අද බලන්න පුළුවන් එක්තරා නියතියක් පවතිනවනේ. ඉතින් හෙට වෙන දේ මට අද පුළුවන් සල්ලි කාටවත් කරන්න බෑනේ ඒක. ඒක කරන්න ලෝකේ කාටවත් පුළුවන්ද? දෙවියෙකුටවත් බෑ ඔක් කරන්න. හෙට වෙන දේ කියන්නේ. දැන් අපි හෙට වෙනේ වහගන්න ලංකාවේ දේවාල වලට යනව නේද? අර ආරූඪ වෙන එක එක සද්ද බද්ද දාලා අර නිකන් ආරූඪ වෙලා පළතුරු වට්ටියෙම තියලා මිනිස්සු හෙට ඒවා අහගන්න බෑ. ඒ අපිට කියන්න ඕනේ යාලට අහගන්න කියන්නු. හෙට වෙන ටික. ඔය ආරූඪ වෙන අයගේ පවුල් වලට යසුගතියක් කරගන්න කියන්නේ. හෙට වෙන ටික අපිට හෙටත් එපා. තව පැය දෙකකින් විතරවත් වෙන එකක් කියන්න කියන්න පුළුවන් නේද? නෑ අපිටත් එපා. ඉතින් ඒගොල්ලන්ට ලොකු යහපතක් නේ. දැන් සමහර කාලවල තියෙනවා සුයි පදිනකොට ලොකු දිනුම්. පවකාල කෝටි ගානම් මනුසයකුට හිමි වුණා කියලා කිව්වේ. ඉතින් ඒ වගේ එකක් අහගන්න කියන්නකෝ. අංක ටිකවත් රැයට යන ටික පැය දෙකකට විතර කලින් හරි. අද රැයට මෙන්න මේ අංක ටික තියෙන්නේ, මේ ටික හොයලා උඹ කොහෙන් හරි හොයාගනින් උඹ දිනුම් කියලා. කවුරුවත් එහෙම දිනුන වෙලා නැහැ. ඒ කියන්නේ ලෝකේ කිසි කෙනෙකුට කාලය සම්බන්ධ අත්දැකීම් පරාසය තුන් කාලීන අත්දැකීමක් නැහැ. අවිනිශ්චිත බව සදාකාලිකව පවතිනවා. නිශ්චිත බවක් නැහැ. අවිනිශ්චිත බව තමයි ලෝකේ රිද්මය. අවිනිශ්චිත බව අවිනිශ්චිතයි. එහෙම කාලේ හරහා යන්න පුළුවන් නම් අනිත්‍ය වගේ සංකල්ප බිඳ වැටෙන්න ඕන. අනාත්මය වගේ එකක් කතා කරලා වැඩක් නැහැ. කාලේ හරහා යන්න පුළුවන් අවකාශයේ ඇතුලේ කාලතරණයේ වගේ එකක් යථාර්ථයක් වුණොත් අපි කතා කරන මේ සමහර සංකල්ප වලට අවකාශයක් නෑ. මේ එහෙම කරන්න බෑ පින්නොත් නේ. එහෙම කරන්න බෑ. එහෙම කරන්න පුළුවන් අවකාශයක් ඇතුලේ මේ සත්‍යයේ පැවැත්ම නෑ. මිනිසුන්ගේ යම්කිසි ආනුමානික කතා තියෙනවා. ආනුමානික ආලෝකයේ වේගය අරවාමියව අරගෙන මොනවද වෙන වෙන කතා ටිකක් කියනවා. නමුත් ඒක තමයි එකක්වත් මෙතන කියන්නේ කම්මැති නේ. නමුත් කාලය හරහා යන්න බෑ. ජීවිතය කියන්නේ මේ මොහොත විතරයි. හෙට හෙටක් නැති ජීවිතයක් අපිට තියෙන්නේ. හෙට කියන්නේ තනි කරම බොරුවක්. ඒ කියන්නේ හෙට ඉරපා යන්නේ නැද්ද? නෑ, හෙට ඉරපා යාවි. ඉර එළිය ලැබෙන මගේ පැවැත්ම ගැන ප්‍රශ්නයක්. හෙට සඳතරු ඔක්කොම පායයි. හැබැයි සඳ එළියේ ආලෝකයේ ලබන මගේ පැවැත්ම ගැන මට කියා ගන්න බෑ. මේක නේ මට හෙටක් නෑ. එච්චරයි. කෙටියෙන් කිව්වොත් හෙටක් නැති අදක තමයි අපි ඉන්නේ. නමුත් අපේ සැලසුම් තව අවුරුදු 500කට විතර. නොතන තමයි අවිද්‍යාසාගත සත්‍යාගයේ ප්‍රෝඩාකාරී මුලාවකට අහු වී යන අවිද්‍යාව ක්‍රියාත්මක වීමේ අතිශය අභාග්‍ය සම්පන්න පරිච්ඡේදය ඔතන තමයි නිර්මාණය වෙන්නේ. එතකොට හොඳට බලන්න, මේ ධර්මයේ ආйти මේ මොහොතට විතරයි. මේ මොහොතේ ධර්මයේ දියුණු කරන නම් යාතුල ලක්ෂණ දෙකක් තියෙන්න ඕන. එකක් මොකද්ද? මානසිකාරය තියෙන්න ඕන, අනිතික ප්‍රඥාව තියෙන්න ඕන. ඔකර වචන දෙකකින් ඔක තෝරනවා. මානසිකාර ඌහන ලක්ෂණ පඤ්ඤා ඡේදන ලක්ෂණං කියලා. මානසිකාරය ඌහන ලක්ෂණ මානසිකාරයෙන් තමයි පින්වත්නි අපි අරමුණු ගන්න තැන මානසිකාරය තියෙන ඕන නිවන් දකින්න. ඉගත්ත අරමුණු වලයි කෙලෙස් සිඳින්නේ. ඉහෙට කෙලෙස් සිඳින්න අදහසක් නැහැ. පඤ්ඤා ඡේදන ලකන ප්‍රඥාවෙන් ඒක කරන්නේ දැන් ගන්න අරමුණු වල විතරයි. ඊයේ ගත්තේ වගේ වැඩක් නැහැ නේ. හෙට ගන්න ඉන්නේ ඔය කරලත් වැඩක් නැහැ. හෙට කොහොම මගේ හිත හැසිරෙනවද? හෙට කොහොම මගේ සිතුවිලි හැසිරෙනවද කියලා අපිට කිසිම අදහසක් තියෙනවද? නැහැ. අනික සිත හැසිරෙන විදිහ හරි গুপ্তයි. මේ සිත තරම් গুপ্ত තවත් දෙයක් නෑ. අපි සමහර මිනිසු දිහා බලලා කියනවා එයාගේ ඇසිරීම හරි গুপ্তයි, එයා ඉන්න විදිය හරි গুপ্তයි, එයා වැඩ කරන විදිය গুপ্তයි. නෑ පින්වත්නි, තම තමන්ගේ සිත හරි গুপ্তයි. ඒ ලෝකේ গুপ্ত බව දකින්න එපා. තමන්ගේම සිතේ තුල গুপ্ত හැසිරීම නිරීක්ෂණය කරන්න. හැසිරෙන විදිය කියනවා මේ හොඳට ඉන්නවා. ඊළඟ මොහොතේ ද්වේෂයේ පදනම් කරගෙන සිතුවිලි විතර්ක ගලන්න ගියාම ලෝකෙම පොළවේ ගහන්න උනත් පුළුවන් මට්ටමට තමන් තුළ උද්වේගය එනවා, ආවේගශීලී බව එනවා. මේ හොඳට හිටිය මිනිහ එකපාරම සම්පූර්ණයෙන් උඩු යටි කුඩු වෙනවා. මේ හොඳට ඉන්නවා සම්පූර්ණයෙන් වෙනස් වෙලා යනවා. ඇයි ඇයි අපිට එහෙම වෙන්නේ? එහෙම වෙන්නේ පින්නත් නිමි අවිනිශ්චිත බව කාලය හරහා අපිට හරියටම ගවේෂණයක් කරගන්න බැරිකම මේ මොහොත විතරක් අදාළ බව. එතකොට මේ මොහොතට එකතු වෙනකොට යාට තියෙන ඕන ලක්ෂණ දෙකයි, මානසිකාරය සහ ප්‍රඥාව. එතකොට අරමුණු ගන්න එක තමයි මේ මොහොතේ. මේ මොහොත කියන්නේ මේ වෙලාවේ පේන ටික විතරයි, මේ වෙලාවේ ඇහෙන ටික විතරයි, මේ වෙලාවේ දැනෙන ටික විතරයි. දැන් මොනතරම් මනාප සුවඳක් වුණත් ඒ සුවඳ ආය අත්දකින්න බෑනේ. ඒ මට්ටමට අත්දකින්න බෑනේ. එතකොට ඒ මට්ටමට ආය අත්දකින්න බෑ. ඒක නැවත නැවත සුවඳවත් කරගන්න ඕන. ඒ ඔක්කොම ඇති නිරුද්ධ වී යන රටාවට. එතකොට ජීවිතය කියන්නේ මේ මොහොතට, මේ මොහොතේ අත්දැකීම් පරාසය විතරයි අපට අවශ්‍ය. බුද්ධ ශාසනයේ හරි පහසු දෙයක් අපට කියනවා. මොකක්ද ඒ පහසු දේ? මේ මොහොතේ කෙලෙස් සිඳින්ට කියලා ධර්මී කියනවා. මොකද හරි ලේසිනේ බුද්ධ ශාසනයේ වැඩි. අතීතයේ අතීත ඉක්ම ගිහින් ඉවරයි. අනාගතේ අනාගතේ ඇවිල්ලා නැහැ. එතකොට අනාගතේ ඉන්නේ නැද්ද? නැහැ, ඉන්නේ අනාගතේ කියලා එක. එතකොට ඒ කියන්නේ හෙට ඉර පායන්නේ නැද්ද? හඳ පායන්නේ නැද්ද? හෙට දහවල් කාලේ උදා වෙන්නේ නැද්ද? නෑ නෑ, හෙට දහවල් කාලේ උදා වේවි, ඉර පායාවි, සඳතරු පායාවි අද වගේම. හැබැයි ඒ ඉර එළිය, සඳ එළිය, සඳ එළිය අතරින් අද්දකින ලෝකය මට මුණ නොගැහෙන්න පුළුවන්. මට ඒක හම්බෙනවම කියලා කාටවත් කියන්න බෑ. ඇයි? එබඳු අවිනිශ්චිත හේතුන් නිසා හටගත්ත පළධර්ම මත යැපෙන ඉතාම ගැටලුකාරී පරිච්ඡේදයකයි ඔබ මා ඉන්නේ. ඉතින් ගැටලුකාරී බව නිසා අපි මොකද කරන්නේ? දැන් මේ මොහොත විශ්වාසයිනි. මේ මොහොත තියෙනවනේ. මේ මොහොතේ මොකද කරන්නේ? ප්‍රඥාවයි මානසිකාරය. මානසිකාරය තියාගන්නවා මේ ලෝකෙට හම් වෙන තැන. ලෝකේ හම්බ වෙන තැනක් තියෙන්නේ. ලෝකෙ කොයි වෙලාවටද ඔයාලට හම්බ වෙන්නේ? ලෝකේ අම්බ වෙන්නේ සවිඥානිකත්වයේ තුල ඉතාම ඍජු ක්‍රියාත්මක වීමක් තියෙන උන. අවිඥානික ස්වභාවයේදී ඔබට ලෝකේ හමු වෙන්නේ නැහැ. ලෝකේ හමු වෙන්නේ ඇස, කන, නාසය, දිව, කය, මනස පවතින තැන. ତොට ඒවා පවතිනකොට එතන මානසිකාර හැකියාව තියාගන්න ඕන, ඒක ಗುಣධර්මයක්. ඒ මානසිකාර හැකියාව තුල අරමුණේ කෙලෙස් සිඳින්න ප්‍රඥාව වමනා කරනවා. ප්‍රඥාව මොකට දෝන කරන්නේ? ප්‍රඥා උවමනා කරන්නේ අරමුණු වල කෙලෙස් සිඳීම පිණිසයි. ප්‍රඥාව ඕන කරන්නේ ඔන්න ඕකට. ප්‍රඥාවක් නැත්නම් වැඩන්නේ. ප්‍රඥාවෙන් මොකද කරන්නේ? අරමුණු වල කෙලෙස් සිඳලා බිඳලා දාන එක විතරයි ප්‍රඥාවෙන් කරන්නේ. ප්‍රඥාවේ උපරිම අර්ථය පමණයි. ප්‍රඥාවේ උපරිම අර්ථය තමයි අරමුණු වල කෙලෙස් සිඳින එක. ගත් අරමුණේ මිසක් නොගත් අරමුණේ කෙලෙස් සිඳින්නට නෑන්න තවත් පහසුයි. ඔයාලා ගත්ත අරමුණුවල විතරයි කෙලෙස් ටික ගසලා දාන්නේ. නොගත් අරමුණුවල කෙලෙස් ටික ගසලා දාන්න දෙයක් නැහැ. ඇයි? නොගත් ඒවා ගැන මොකටද? එහෙනම් මතක තියාගන්න, ඔයාලා ගත්ත තැන විතරයි වගකීම තියෙන්නේ. ඒ වගකීමත් හරිම සීමාන්විතයි. ඇස, කන, නාසය, දිව, කය, මනස තුලින් ලෝකේ මුණ ගැහෙන්නේ. ඒ මුණ ගැහෙන තැන, ඔබට ඒ ලෝකේ මුණ ගැහෙන තැන තමයි අරමුණුවල අපි කෙලෙස් සිඳින්නේ. මේ ලෝකේ මුණ ගැහෙන තැන තමයි අපි අරමුණුවල පින්වත්නි කෙලෙස් සිඳින්නේ. නොගත් අරමුණුවල කෙලෙස් සිඳලා වැඩ නැති. නොගත් එකක් ගැන අපිට කෙලෙස් සිඳින්න තේරුමක් නැහෙනි. අපි ලෝකේ වෙනුවෙන් කවදාවත් ඇප වෙන්නේ නැහැ. අපි ඇප වෙන්නේ අපේ අත්දැකීම් පරාසයට විතරයි. අපේ වගකීම තියෙන්නේ අපේ අත්දැකීම් පරාසය තුල විතරයි. ඒක හරියට මෙහෙමයි, ලියද්දකට බැහැලා මිනිහෙක් ගොයන් කපද්දී තනකොළ කපන මිනිහෙක් කියලා හිතන්නකො. තනකොළ කපද්දී ගොයන් කපා දෙකම රිද්මයක්නේ පාවිච්චි කරන්නේ. ඒකට උවමනා කරනනේ දෑකැත්තක් ගොයන් කපනවන. දැන් ඉතින් එක එක මැෂින් තියෙනවා, එක වෙන වැඩක්. නමුත් ගොයන් කපනවා කිව්වම අපිට ඔළුවට එනවනේ දෑකැත්තක්, වක ගැහිච්ච නිකන් පිහියක් වගේ එකක්. ඒ දෑකැත්තෙන් ගොයන් කපනවා නම් ගොවියෙක්, එයා ගොයන් කපන්නේ කොහොමද? ඉස්සල්ලාම කරන්නේ ගොයන් මිට අල්ල ගන්නවා. එයා කරන්නේ මොකද්ද? පළවෙනියෙම ගොයන් මිට අල්ලගත්ත ගොයන් මිට නේද කපන්නේ. ලියද්දට දෑකැත්තෙන් අර වීසි කැත්තකින් වගේ ගහගෙන ගහගෙන යන්නේ නැහනේ. ගොයමින් ප්‍රයෝජනයක් තියෙන මිනිහ. එයා කරන්නේ පළවෙනියෙම මොකද්ද කරන්නේ? ගොයන් මිට අල්ල ගන්නවා. ඒ අල්ලගත්ත ගොයම් මිට තමයි දෑකැත්තෙන් කපන්නේ. ඒත් අල්ලගත්තේ නැති ගොයම් මිට කවදාවත් එයා දෑකැත්තකින් කපන්න යන්නේ නැහැ. එතකොට මොකද වෙන්නේ? ඒ ගොයමින් එයාට ප්‍රයෝජන ගන්න බැරි වෙනවා. ඒ ගොයමින් එයා බලාපොරොත්තු වෙන අර්ථය කරා එයාට යන්න බැරි වෙනවා. පින්නත් ඔන්න ඕක තමයි අපිත් කරන්නේ. ගත්ත අරමුණේ විතරයි කෙලෙස් සිඳින්නේ. අරමුණ ගන්නකොට මානසිකාරය තියෙනවා කෙලෙස් සිඳින්න. දෑකැත්ත පාවිච්චි කළා වගේ ප්‍රඥාව පාවිච්චි කරනවා. ඔය දෙක විතරයි ඕන නිවන් දකින්න. හැබැයි ඔය දෙක නැත්තම් කාටවත් නිවනටපත් වෙන්න බෑ. ලංකාවේ මිනිස්සුන්ට මේ ධර්මය හරියටම ගෝචර වෙලා නැති නිසා, ඇතුළට ගිහින් නැති නිසා ඒගොල්ලෝ හැමදාම සත්‍ය අවබෝධය මතු දිනයකදී උරගාන්නේ මියයි. ඔවුන් තුල අහිංසක බලාපොරොත්තුවක් පවතිනවා. සත්‍ය අවබෝධයේ මතු දිනයක අපේක්ෂාවෙන් ඔවුන් අද දන් දෙනවා. සත්‍ය අවබෝධයේ මතු දිනක බලාපොරොත්තුෙන් අපරාදි මේ බුද්ධ ශාසනය. අනාගතේ නිවන් දකින්න ඕන නම් මේ ගෞතම බුද්ධ ශාසනයේ පරිච්ඡේදය අපි වහලා දාමු, වැඩන්නේ නැහැ නේ. මේ බුද්ධ ශාසනය කියන්නේ වඳභාවයට පත්වෙච්ච තැනක් නෙමෙයි. ඒ කියන්නේ ප්‍රතිඵල නැහැ කියන එක නේ වඳභව කියන්නේ. ඒක නරක වචනයක්නේ. මේක වන්ද බව කියන එක ධර්මී තෝරන වචනයක්. ඒක ඒක වන්ද බව කියන්නේ ප්‍රතිඵල නැහැ කියන එක. නිතර මේ අටුවාවෙම වචන පාවිච්චි කරලා ස්ත්‍රියකගේ වන්ද බව කියන්නේ ඇයට දරුවෝ ලැබෙන්නේ නැහැ කියන එක නරක වචනයක්නේ මේක. මේ වෙනුවෙන් ධර්මී, ඒ කියන්නේ ධර්මී වුණත් පාවිච්චි කරපු වචනේ ඒක. ඒක ගරහන්න ඕන එකක් නෙමෙයි. ඒක ජීව විද්‍යාත්මකව යම් කෙනෙක් තුළ වෙන්න පුළුවන් දෙයක්. ඒක මේ ඒකාන්තවට අපි කවදාවත් කරහන්න හොඳ නැහැ. පොඩි පොඩි ව්‍යාකූලත්වයක් නිසා වෙන දෙයක් නැතු. එයාගේ මේ මහ විශාල හානිකර තත්ත්වයක් මේ ජාතියට මභාග්‍යයක් එහෙම නෙමෙයි. එහෙම වෙන්න පුළුවන්. පොඩි ජීව විද්‍යාත්මක පුංචි පුංචි වෙනස්කම් නිසා එහෙම වෙන්න පුළුවන්. ඒක මහ අමුතු දෙයක් නෙමෙයි. ඇත්තට මේ කාලේ නම් ස්ත්‍රියකට වුණත් වඳ භව වනාහි ආශිර්වාදයක්. ඇයි මේ දුකෙන් ගැලවෙන්න පුළුවන්? දරුවෝ ලැබෙන්නේ නැති නම් ස්ත්‍රීන් සතුටු වෙන්න ඕන. ඇයි මේ දරුවෝ නිසා විඳවනවා මිනිස්සු පේන්නේ නැද්ද? දරුවෝ ලැබුණාට පස්සේ ආයි නවත්තන්න පුළුවන්ද වැඩපිළිවෙල? කවන්න ඕන, පොවන්න ඕන, නාවන්න ඕන, වැසිකිලි කිලි කරාම පිරිසුදු කරන්න ඕන මොන කර්මයක්ද? ඊට පස්සේ පෙරපාසල් අරන් යන්න ඕන, ඉස්කෝලේ අරන් යන්න ඕන, ශිෂ්‍යත් පන්ති අරන් යන්න ඕන. ගෙදරට ගෙනාවන් පස්සේ ආයි කොච්චර වැඩද බලන්න. ඊට පස්සේ හැමදාම උදේට බත් මුල් බඳින්න ඕන, පන්ති යවන්න ඕන, හොයන්න ඕන, බලන්න ඕන, පස්සෙන් යන්න ඕන. මොන කුණු ගොඩක පැටලෙයිද දන්නේ මේ කාලේ නම් ළමයි. ඊට පස්සේ එම් පැටලිලා හරි කමන්නේ, ඔන්න සෞභාග්‍ය සම්පන්න ජීවිතයක් හම්බ වෙනවා. ඒත් කමන්නේ මෙච්චර මහන්සිලා අන්තිමන බලදි විභාගේ පෙළලා යනවා. ආයෙ ඉතින් බැන බැන තරවටු කර කර පස්සෙන් දුවන්න ඕන. එහෙම දුව දුව ඉඳලා අන්තිම කාලේ ඔන්න හොඳට උගන්නලා ඔක්කොම කරලා යාන්තම් කොමාරි විශ්වවිද්‍යාලයටත් ගින් පොඩ පොඩ සතුටු වෙනවා විටින් විට. ඔබට සතුටු වුණාට ඉතින් ඇයි විශ්වවිද්‍යාලයට යනකොට සතුටු? ඊට පස්සේ ඒ වෙනුවෙන් වියදම් කරන්න වෙනකොට ආයෙත් නැහින්න ඕනනි. පුදුම දුකක් නේ පින්නවත් නී බලන්නකො. එහෙම දුක් විඳලා හරි ගිය හොඳට හරි ගියා කියන්නකො. හොඳට හරි ගිහින් හොඳ රැකියාවක් කරලා දරුවා වාහනයක් අරෙමි අරන් ඉන්නකොට අනේ අර අම්මා මැරිලා යනවනි. අර තාත්තා මැරිලා යනවනි. දරුවන්ගෙන් යම් උපකාරාර්ථයක් ලැබෙන්න ඕන අවස්ථාවකදී අච්චර දරුවෝ වෙනුවෙන් නැහිච්ච අම්මා වෙනුවෙන් දරුවා යුතුයකම් කරන්න ලෑස්ති වෙලා හැරිලා බලනකොට අම්මා තාත්තා නැහෙනි. බලන්නකො පින්වත්නි, මේ ලෝකෙ මොන තරම් අභාග්‍ය සම්පන්නද කියලා. මොන තරම් අසාර්ථක වැඩපිළිවෙලකද ඉන්නේ කියලා. ඒ නිසා දරුවෝ ලැබෙන්නේ නැත්තම් අනේ සතුටු වෙන්නේ ඇත්තටම. ඒකෙන් අපි කියන්නේ මේ ජාතිය විනාශ වෙයි අරෝමියෝ කියන කතා එක එකව කියાવી. නමුත් ස්ත්‍රියකට දරුවෝ ලැබෙන්නේ නැත්තම් ඒක ගරහන්න එපා යාට. ඇයි යාට මේ දුක නැහැ? මට කියලා තිනවා සමහර අය, දැන් සමහර අය මට හම්බෙලා තිනවා ඒගොල්ලන්ට දරුවෝ නැහැ. ඒගොල්ලෝ මට එකවරක් කිව්වා මේ ඒ නෝනායි මහත්තයා දෙන්නම් මට කිව්වා එකපාරක්. සවනසේ ඒ කාලේ මට හරි හිත වේදනාවක් තිබ්බා. එතකොට ඒ කාලේ හිතේද මම විවිධ ප්‍රතිකාර ක්‍රම වලට ගියා. ලංකාවෙත් කරා, වෙන රටවල් වල ගිහිනුත් කළා. ඒගොල්ලෝ යම් ආර්ථික යම් සාධනීය තත්ත්වයක් තියෙන අය. ඒගොල්ලෝ මට කිව්වා අනේ හාඳුරනේ, මට දැන් මගේ හිත ඇතුලේ දැන් මේ අපිට ඕක පශ්චාත්තාපයක් තිබ්බට දැන් හරියට අපි සතුටු වෙනවා. අපිට මේ විදිය ජීවිතය ලැබුණේ ධර්මයට එන්න කියලා. දැන් අපි ධර්මයේ දියුණු කරගෙන අත්වැල් අල්ලගෙන බණ භාවනා කරන පිළිවෙත් පුරගෙන ඉන්නේ. අපිට අර දෙවැන්නේක් නැහැ නඩත්තු කරන්න. ඒ නිසා සිත්සේ ධර්මයේ දියුණු කරන්න පුළුවන්. දෙවැන්නේක් දැන් ලෝකේ හිතනවා දෙවැන්නේක් ඉන්න ඕන කියලා. ඒතකොට ඇයි ඉන්න ඕන? මැරෙන මොහොතේ වතුර ටිකක් හරි දෙන්න ඕන නේ හාඳුරුනි කවුරු හරි කියනවා. මැරෙන මොහොතේ වතුර පොවන්න කවුරුවත් ඕනද? මං කියන්නේ මැරෙන මොහොතට වතුර පොවන්න වගේ වෙලාවක දරුවෝ ඕනද? එහෙම එකක් ප්‍රාර්ථනා කරන්න එපා. මා බොරු වැඩේ ඇත්තටම. ඒ නිසා ලෝකේ මේ බැඳීම් අතහැරෙනවා කියනකොට ඒකට පොට පෑදෙන්නේ නැහැ කියනකොට ඔයාලා හිතන්නේ ඒක ආශිර්වාදයක් කියලා. ලෝකේ ඒක සාපයක් වගේ සලකයි. ලෝකේ ඉතින් සාපලත් දේවල් කොච්චර තියෙනවද? නමුත් ඔබ නම් ඒක සාපලත් දෙයක් විදිහට පිළිගන්න එපා. ඔය පින්නතුල්ලා ඒක ආශිර්වාදයක් විදිහට දරන්න. එතකොට මෙන්න මේ විදිහට ඔයාලට දැන් ධර්මයේ දියුණු කරනවා නම් ප්‍රඥාවයි මානසිකාර හැකියාවයි දෙක විතරමයි ඕනේ. මොකද මේ වෙලාවට විතරයි අදාළ ධර්මී. ඊළඟ මොහොතට අදාළත් නැහැ, අතීත කාලෙට අදාළත් නැහැ. මොකද කාලය හරහා යන්න පුළුවන්කමක් නැති නිසා සත්‍ය අවබෝධයටත් දිගුවක් නැහැ කාලය හරහා. දැන් මේ අද මාතෘකාවේ තියෙනවා මේ ඥානවත්තු සූත්‍රයෙන් යම් කිසි ආකාරය අතීත අනාගතය ගැන මේ දුක ඉවර කරගන්න ගැන කියන්න කියලකින් දේශන අපි ගොඩක් කරලා තියෙනවා. මේ ඥානවත් සූත්‍රයෙන් පැහැදිලි කරන ඉතා විශේෂ දෙයක් තියෙනවනි. ඒක තමයි මේ අපේ සිත මේ ඥානෙ නැතිකමට අතීතය අනුව හැසිරෙනවා. ඉක්ම ගියපු අතීතය ඒක ආය ඉක්ම ගන්න ගන්න බෑ. නමුත් මේ ඥානෙ නැතිකමට අතීතය අනුව හැසිරෙනවා. ඥානෙ නැතිකමට අනාගතය උපකල්පිතයන්ට යනවා. නමුත් මේකේ හරි ලස්සන දෙයක් තියෙනවානේ. දැන් මේකෙදි ඉතා වැදගත් ඥානයක් තියෙනවා. මොකද්ද ඥානයක් කියලා කියන්නේ? ඒක ඒක අතීතංශේ ඥාන, අනාගතංශේ ඥාන ආදී වශයෙන් ඥානෙ ගොඩක් තියෙනවා පැති. ඉතා වැදගත් දෙයක් තමයි මේ ඥානේ තියෙනවා පින්වත්නි, මේ ධර්මීය ඥානයක්. ඒ කියන්නේ මේ රිද්මය අඳුන ගන්නවා. මොකද්ද රිද්මය? ඉක්ම ගියපු අතීතයක් තිබෙනවා, නූපන් අනාගතයක් තියෙනවා, වර්තමාන මොහොත පමණක් තියෙනවා. මේ මොහොතේ අවිද්‍යාව ක්‍රියාත්මක වෙන නිසා කෙලෙස් හැදෙනවා. කෙලෙස් ටික කඩන්න නම් මානසිකාරයද ප්‍රඥාව දුවමනා කරනවා. අන්න ධර්මීය ඥානේ. ධර්ම ස්වභාවය තේරෙනවා. ඊට පස්සේ යා මොකද කරන්නේ? ඒ අණුව එයාව ගලපන්න ගන්නවා. ඒක අන්වේ ඥානේ මූලික தත්වයක්. එයාව ගලපනවා. ලෝකයේ දිහා බලලා වැඩක් නැහැ. එයා ඒ ධර්මයට අණුව, ධර්මයට අදාළ වෙන විදියට එයා එයාගෙම සිත විමසා බලන්න පටන් ගන්නවා. ඒ ධර්මයට අදාළ විදියට පින්වත්නි, එයා එයාගෙම සිත විමසන්න පටන් ගන්නවා. එතකොට ධර්මයට අදාළ විදිහට එයා එයාගෙම සිත විමසා බලනවා. ලෝකේ විමසන්නේ නැහැ එයා. ලෝකේ මොනවා වුණත් වැඩන්නේ. ලෝකේ පිරිහුණත් වැඩන්නේ, දියුණුණත් වැඩන්නේ. එයා ඒක ලෝක ස්වභාවයක් හැටියට දකිනවා. හැබැයි එයා එයාගේ සිතයි දකින්නේ. එයාගේ සිතයි ගලපලා බලන්නේ. ඒ Taman හැම වෙලාවකම සිත ගලපන්න පුරුදු වෙන්නකෝ. ඒතර කම්පාවක් නෑ. හිතන විදිහ බලන්නකෝ. හැම වෙලාවකම හිතන විදිහ බලන්න. දැන් ඔයාලගේ ජීවිතේ ගොඩාක් මේ ගිහි අයගේ ජීවිතේ වුණත් හරි කලබලයට පත් වෙන්නේ. එයාට ඒ අවකාශයට යන්න බෑ. දැන් පොඩි ළමයිගේ වරදක් දැක්කම දෙමව්පියෝ හරියට කලබල වෙනවා. පොඩි ළමයිගේ වරදට දෙමව්පියෝ කලබල වෙන්න ඕන. මොකද දරුවන්ගේ ජීවිතේ මේ එයාලා පුංචි තවම. ඒ නිසා දෙමව්පියෝ කලබල වෙන්න ඕන. හැබැයි ඒ කලබලය ඇතුලේ අම්මා තාත්තා දක්ෂ වෙන්න ඕන. මහ විශාල තමන්ගේ අවුලක් හදාගන්න නැතුව ඒ කලබලේ පවත්වන්න දක්ෂ වෙන්න ඕන. ඒ කියන්නේ හැම වෙලාවකම ඔය පොඩි දෙයකදී පවා මේ දරුවන්ට යා විවිධ විදිහට ප්‍රතිචාර දක්වන හැම වෙලාවකම ඔයත් ඒ කාලෙට ගිහින් බලන්නකො. මං ඔය එතකොට හරිය නිවිල යනවා. එයා හරීම සංසුන් වෙලා යනවා. හරියට නිවෙනවා එයා. එතකොට එයා කලඹන්නේ නැහැ ලෝකේ. එයාට කලබලයක් ඇති වෙන්නේ. ඉතින් ඒක හරි පුදුම දෙයක්. ඇත්තනේ. එතකොට ඒ විදිහට බැලුවාන් පස්සේ ඉතින් අර එයාට ඒක හරි දරන විදිහ හරි හොඳයි පින්නොත්. ඒ නිසා එයා හැම වෙලාවකම ඔයාලගේ පැත්තෙන් බලන්න. ඔතන මම හිටියොත් මට මොකක් වෙයිද? මං කොහොම වැඩ කරයිද? එහෙම බලපු ගමන්ම එයා ඒ ලෝකයට එරෙහිව වැඩ කරන්නේ නැහැ. වැඩ කරන්න හිතෙන්නේ නැහැ. එතකොට මේ ඥානවත් සූත්‍රය තව වැදගත් පරිච්ඡේදයක් තමයි ඒ අනුව ගලපා බලන එක. මොනවද ගලපා? තමන්ගේම සිතයි ගලපන්නේ. ධර්මයට අදාළ විදියට තමන්ගේ සිත ගලපා බලනවා. ඒ විදියටම සිත්තියේ හැමෝගෙම ස්වභාවය ගලපලා බලනවා. සිත්තියේ හැමෝගෙම ස්වභාවය ගලපලා බලනවා. මගේ ස්වභාවයත් ගලපලා බලනවා. එයාගේ ස්වභාවයත් ගලපලා. මේ අවිඥානික සත්‍යයන්ගේ ස්වභාවය ගලපලා බලනවා. ඇතනම් පරිඥානීය කියන එක මූලික தත්ත්වයක. හැබැයි සම්මතය ඇතුලේ එයාට වෙනසක් පේන්නේ නැහැ. එම් බලද්දි යාගේ ස්වභාවයයි ලෝකේ ස්වභාවයයි ලෝකේ මිනිසුන්ගේ චින්තනමය ස්වභාවයයි වෙනසක් පේන්නේ නැහැ. වෙනසක් පේන්නේ නැති වුණාට එම වෙනසක් නැති වුණාට පින්වත්නි සම්මුතිය ඇතුලේ ගනුදෙනුවල සීමාමායි මේ විදිහටම තියාගෙන ඉන්නවා. සම්මුතියාඥාන එයාට වෙනසක් පේන්නේ නැහැ මුළු සත්ව ප්‍රජාවෙම. හැබැයි එහෙම වෙනසක් පේන්නේ නැහැ කියලා එයා ලෝකේට මම්ම වෙන්න යන්නේ. එයා එයාගේ දරුවගේ අම්මා ඉච්චරයි. එයාට පේනවා මේ දරුවන්ගේ සිත් ඔක්කොම එක වගේ කියලා. එයාගේ සම්මුතියා ඥානය ඇතුළේ එයා බලනකොට එයා ඒ සම්මතය ඇයි ලෝකේට මම්මවරු වෙන්න බෑනේ. ලෝකේ මම්ම වෙන්න බෑනේ එයාට. එහෙම වුණොත් ඊට වඩා මහ දුකක් නේ. ඒ විශාකාව කියන්නේ මේ විශාකාව මිනිබිරියක් මලාම මේ බුදුරජාණන්සේ ඒක විමසද්දි කියනවානේ මේ අනේ ස්වාමීනි මම මේ පොඩි උන්ට හරි ආදරේ මම කැමති මේ මුළු නුවරම ඉන්න පොඩි අය මගේ මිනිබිරියෝ වෙනව නම් ආසයි මං ඒ පොඩි උන් ටික වට කරගෙන මම මේ නගරේ ඇවිදින්න ආසයි කී කියා කියාද බුදුරජාණන්සේ අහනවා ඉතින් විශාක ඒ කාලේ කාන්තාවගේ ගෙදර කෙනෙක් මල ගෙදර කෙනෙක් මිය ගියාම ඒගොල්ලෝ කරන දේ තමයි කාන්තාව කොණ්ඩේ තෙමා ගන්නවා ඒක මේ පාන්සකුලික ආචාර ධර්මයක් වෙන්න ඇති. තේ කාන්තාව හොඳට කොණ්ඩේ තෙමා ගන්නවා ඒ ගෙදර. ඉතින් ඒකෙන් තමයි දැනගන්නේ මේගොල්ලන් ගෙදර මලගමක් වෙලා කියලා. මම දවස් කීපයක් එහෙම තෙත් වෙච්ච කොණ්ඩයක් සහිතව ස්ත්‍රීන් වාසය කරනවලු ඒක ඉතින් ඒක දේවල් තියෙන්නේ. ඔය අපි ඒ වගේ. ඉතින් එතකොට බුදුරජාණන්සේ වදාළ ඉතින් විශාකා ඔයාට හැමදාම කොණ්ඩේ තෙමා ගන්න ඉන්න වෙන්නේ කියලා. ඔයා කියනවා නම් ඇයි විශාකා දන්නවද මේ නගරේ ගොඩාක් විශාලයි මුණුබුරු මිනිබිරියෝ දවසකට සෑහෙන ප්‍රමාණයක් මැරෙනවා කියනවා. ඔහෙට හැමදාම කොණ්ඩේ තෙමා ගන්න ඉන්න වෙන්නේ කියලා. එතකොට තමයි යා කියන අනේ ස්වාමිනේ ඇත්ත තමයි මට නම් එපා පොඩි අය කියලා. හරි ඒ වගේ ඉතින් අර සෝවන් වෙච්ච අය මේ අය. ඒ කියන්නේ යාලත් සමාලාවට සිය පිටව ගන්න අදක්ෂ වෙන තැන් තියෙනවා. එතකොට සම්මුතියා ඥානය. සම්මත ඥානය ඇතුළේ යා විවහාර කරපු සම්මතයන් අතාරින්නේ නැහැ. ඔය සම්පූර්ණ විසිකරලා දාන මට්ටමට යන්නේ නැහැ. ඒක හරි වැදගත් දෙයක් පින්නොත්නි. හැබැයි ඔයාලා මතක තියාගන්න ප්‍රඥාව සහ මානසිකාරය කියන එක අයිති මේ වෙලාවට. අරමුණු ගන්න තැන මානසිකාරයේ තියෙන්න ඕන අරමුණේ කෙලෙස් ඉඳින්ද ප්‍රඥාව තියෙන්න ඕන. මානසිකාරය කියන්නේ හරියට ගොයම් මිට ඇල්ලුවා වගේ දෑකැත්තෙන් කැපුවා වගේ තමයි ප්‍රඥාව. අල්ලගත්ත ගොයම් මිටේ විතරයි ඉස්සරහට ගොයම් කපන්න තියෙනවා කියලා දෑකැත්තෙන් ගහන්න යන්නේ. මේ තැන විතරයි මේ අල්ලගත්ත ගොයම් මිට විතරයි කපන්නේ නැත්තම් ගොයම් කපන ගොවියෙක්ගේ ශිල්පීය කුසලතාවේ අභියෝගයට ලක් වෙනවා. වීසි කැත්තකින් වීසි ගහනවා වගේ දෑ කැත්තකින් ගොයම් කපන්නේ නැහැ. ඒ නිසා මේ ලෝකයේ විවිධ ආගම්වල පෙන්වා දෙන වැඩපිළිවෙලට වඩා බුද්ධ ශාසනයේ වැඩපිළිවෙල ප්‍රතිබල සම්පන්නයි. ඒක වර්තමාන මොහොතට අදාළ එකක්. අපි වර්තමානයේ විතරයි කෙලෙස් ඉඳින්නේ. අතීතයේ කෙලෙස් ඉඳින්න කියොත් අපේ කෙලෙස් වල බරපතලකවත් හොයාගන්න වෙන්නේ නැහැ. අතීතයේ කෙලෙස් එක්ක අපි ගනුදෙනු කරපු විදිය දැකද ඔයාලම බලන්න. අද බණ අහලා ධර්මයක් තිබ්බට ඔයාලගේ තරුණ කාලෙට ගිහින් බලන්නකෝ ඔයගොල්ලෝ මොනවද කළේ කියලා. පශ්චාත්තාපයක් විතරයි එන්නේ. ඕගොල්ලෝ ගිහින් බලන්නකෝ ඔයාලට මේ පස්සේ කාලේ යන්තම් බණ ටිකක් අහලා මේ වයස කම්මලගේ පවා ජීවිතවල දැන් ධර්මයක් අහලා යම් ධර්මයක් දැරුවට ඔයාලා ඔයාලගේ තරුණ කාලෙට ගිහින් බලන්නකෝ ඒ කාලේ ධර්මයක් නැති කාලේ කොහොමද වැඩ කළේ කොහොමද හිතුවේ පැතුවේ කියලා. ඒ නිසා පින්වත්නි ඔයාලා හරි වාසනාවන්ත ජාතියක්. මේ මොහොතේ ධර්මයේ ඇතුලේ කෙලෙස් ඉඳින්න අවකාශය තියෙනවා. ඒතර මේ මොහොතේ අවකාශයේදී අපිට මුළු සතර සතිපට්ඨා මුළු බොජ්ජංග ධර්ම ටික ඔක්කොම වඩන්න පුළුවන්. බොජ්ජංග වලට අදාළ සිතුවිලි මාත්‍රය උපද්දවන්න පුළුවන් නම් පින්වත්නි හරි පුදුමයි කෙලෙස් සංසිඳෙනවා. දැන් සති සම්බොජ්ජංගය කියන්නේ ඒක මේ මොහොතට අදාළ එක. එතකොට මේ මොහොත කියන්නේ මොකද්ද? ඉන්ද්‍රිය ආයතනික අධ්‍යක්ීම් පරාසය. ඒ ආයතනික අධ්‍යක්ීම් පරාසය තුළ මේ මොහොතට එකතු වෙනවා. දැන් ඇහැනම් මේ මොහොතට එකතු වෙනවා. ඊයේ දැකපුවා හෙට දකින්න ඉන්නවනු හිත ඇසිරෙන්නේ නැහැ. ඇයි එහෙම ඇසිරෙන්නේ ගියාම ප්‍රපංච කොට නැගෙනවා. තෘෂ්ණාමාන දිට්ටි සහගත කෙලෙස් සහගත ගතිය මෝරාගෙන වැඩෙනවා. ඉතින් ඒ මෝරාගෙන වැඩෙන විදියට ඉන්නේ නැහැ. මේ මොහොතේ ඇසේ පහළ වීම මත සිහිය තියාගන්නවා. ඇහැ පැත්තේ සිහිය තියා ගන්නවා. රූපේ පැත්තේ සිහිය තියාලා ඉන්නේ නැහැ. එතකොට තමයි රූප මතකයකට එයාගේ සිත ගොඩ නැගෙන්නේ. හැම වෙලාවකම තමන්ගේ පැත්තේ තමයි සිහිය තියාගන්නේ. ලෝකේ සිහිය තියන්නේ නැහැ. ලෝකේ සිහිය තියා වැඩන්නේ. ඇයි ලෝකේ සිහිය තියලා ලෝකේ වෙනස් කරන්න බෑ. ලෝකේ වෙනස් කරන්න පුළුවන් නම් අපි ලෝකේ මත සිහිය තියමු. නමුත් ලෝකේ වෙනස් කරන්න බෑ. ලෝකේ එක රිද්මයානුකූල ගමනක අවතීර්ණ වෙලා තියෙනවා. ඒ රිද්මයානුකූල ගමන තේරුම් ගන්න බැරුව මාතුල අවිද්‍යාව ක්‍රියාත්මක වෙන නිසා සිහිය නැතිකම නිසා ලෝකයට එරෙහිව වැඩ කිරීම සහ ලෝකයට අනුගතව වැඩ කිරීම ඇතුලේ මමත්වයෙන් පුද්ගල බවකින් මනාප අමනාප වශයෙන් ලෝකේ අහුලාගෙන මනාප ලෝකේ තමන්ට අදාළ විදිහට තියාගෙන ඉඳා තමනාප ලෝකයේත් එක ගැටුමක් හදාගන්නත් සෝමනස්ස දෝමනස්ස සාගත ක්‍රම ඇතුලේ සංඥා විපල්ලාස වලට චිත්ත විපල්ලාස වලට දිට්ටි විපල්ලාස ආසෝල්ට අහු වෙලා විශාල අර්බුදයකට පත් වෙලායි අපි ඉන්නේ. අනේ පින්වත්නි අපේ අර්බුදේ නම් පොඩි එකක් නෙමෙයි. මේ බඳු අර්බුදකාරී ලෝකයක් ඇතුලේ තියෙන්නේ අවිනිශ්චිත බවමයි දුකමයි තියෙන්නේ. ඒ අවිනිශ්චිත බව. ඒ කියන්නේ මේ මොහොත මේ මොහොතට විතරයි අදාළ. නමුත් මේ මොහොතට එකතු වෙන කෙනාගේ සිත වික්ෂිප්තව හැසිරෙන්න ගියොත්, ඒ හැසිරෙන්න නොදී සිත තියාගෙන ඉන්න එකට තමයි සති සම්බොජ්ජංගය කියන්නේ. මේ මොහොත විතරයි අදාළ, මේ මොහොතම නිරුද්ධ වී යන ආකාරය දකින්න එකට තමයි ධම්මවිජය බොජ්ජංගය කියන්නේ. මේ මොහොත ඊළඟ මොහොතට අදාළ නැහැ. මේ මොහොත අදාළ වෙන්නේ මේ මොහොතට විතරයි. මේ මොහොතට කලින් මොහොත මේ මොහොතට අදාළත් නැහැ. තුන් කාලීන දිගුවක් කාලය හරහා යෑමට පුළුවන් කමක් නැහැ. මේ ඇයි කාලය හරහා යන්න බැරි? නිරෝධ ධර්ම නිරුද්ධ වී යාම ස්වභාවයේ කොට ඇත්තාහ කියලා දකින්න කියලා තමයි ධම්මවිජය බොජ්ජංගය කියන්නේ. එහෙනම් මේ මොහොතේට එකතු වෙනවා, මේ මොහොතේ කෙලෙස් සංසිඳවන්න ඕන නේද? ඒ කියන්නේ මේ මොහොතේ මේ උපය උපාදාන අභිනිවේෂ අනුසය තණ්හාව පදනම් කරගෙන ඇති වෙන කෙලෙස් වලට මේ මොහොතේ නොයා ඉතාම සස්රීකව මේ මොහොතට එකතු වෙනවා. මේ මොහොතට එකතු වෙනවා කෙලෙස් වලට අවකාශය නොදී. ඒකට තමයි විරිය සම්බොජ්ජංගය කියන්නේ. මේ මොහොතට එකතු වෙනකොට අර කෙලෙස් සහගත ලෝකේ පදනම් කරගෙන එයා තුල ගොඩ නැගෙන සෝමනස්ස දෝමනස්ස සහගතව, ඒ කියන්නේ සෝමනස්සයක් තියෙනවා නමුත් පොඩ්ඩයි, ඒ සෝමනස්ස සහගත දෝමනස්ස සහගත කමකට නොයා මේ මොහොතට එකතු වීමෙන් එයා රසවත් වෙනවා. මේ මොහොතට එකතු නම් මේක හර රසවත්නේ. ඇයි දුක එන්නේම නැහැ? ඇයි සිත හැසිරෙන්නේ නැහැනි? කාලය හරහා හැසිරෙන්නේ නැහැනි සිත. මේ මොහොතට එකතු නම් මේ මොහොත හරීම රසවත්. ඊළඟ මොහොතට අදාළව එයා මේ මොහොතේ පරිකල්පනා ගොඩනගන්නේ අන්නේ මේ මොහොතේ රසවත් බව වළඳන එකට කියන්නේ ප්‍රීති සම්බොජ්ජංගය කියලා. එයාට ඇති වෙනවා පුදුම කාය පස්සද්ධියක් පව. ඒකට තමයි පස්සද්ධි සම්බොජ්ජංගය. එතකොට මේ මොහොත මේ මොහොතට අදාළයි නම් මේ මොහොතේ අත්දැකීම ඊළඟ මොහොතට අදාළ නැත්නම් මේ මොහොතේ தත්ත්වය ඔක්ක විතර්ක ਵਿਚාර ආදී නොයෙක් සිතුවිලි පරාසයකට ඒක අනු විශ්ලේෂණය කරන්නවත් ඉඩක් නැහැ. ඒ නිරුද්ධ වෙලා යනවා මේ මොහොතේම. ඒ නිසා සිතුවිලි විතර්ක ඔත්තේ හිත හැසිරෙන එක නුසුදුසු දෙයක්. මේ මොහොතට සමවදිනවා අර මට කළ යුතු කිසිවක් නැහැ කියලා දකින්න තමයි සමාධි සම්බොජ්ජංගය කියන්නේ. ඒ නිසාම මේ මොහොත ගැන මෙන්දහත් සිතින් වාසය කරනයි මෙන්දහත් වෙන්නේ. මේ මොහොත ඊළඟ මොහොතට අදාළ නැහැ. පෙර මොහොත මේ මොහොතට අදාළ නැහැ. පෙර මොහොත නිරුද්ධ වීමෙන් මේ මොහොත උදා වෙලා, මේ මොහොත නිරුද්ධ වීමෙන් මතු මොහොත නිරුද්ධ වී හට ගැනීමට નિયમિતයි කියලා දකිනවා. ඒ නිසා මේ මොහොත ගැන කවර ආකාරයක අත්දැකීමක් වුණත් මේ මොහොතේ සිත මැඳින් තියාගෙන ඉන්නව මෙන්දහත්. ඒකට තමයි උපේක්ඛා බොජ්ජංගය කියන්නේ. ඔන්න ඔය මට්ටමට තිබ්බොත්, ඒ මට්ටමේදී තහවුරු වුණොත් සිත, ඔය මට්ටමේදී තහවුරුණු මනෝභාවයකින් මියගියොත් එයායි නැවත උපදින්නේ නැහැ පින්වත්. ඕන් ඕකට තමයි නිවන කියන්නේ. ආයි උපදින්නේ නැහැ. ආයි උපදින්නේ නැහැ යා. සප්ත බොජ්ජංග වඩනවා කියන්නේ හතමයිති මේ වෙලාවට. නැවත ඒක පුරුදු කරන්න පොඩි භාවනාමය උපාය මාර්ග ඕන. ඒක හුරු වෙන්න බෑනේ නැත්තා. බනහනකොට ලේසි. නමුත් මේක මගේ හිතේ හුරු කරගන්න එපායි. මගේ චින්තනමේ රටාවේ මහ විශාල හුරුවක් හදාගෙන මේ කෙලෙස් හුරුව කඩන්න ඕනනේ. ඒකට තමයි භාවනා කරන්නේ. ඉතින් මේ වගේ දේට බලන්න බලන්න ඥානෙම මෝරනවා. ඒ බඳු ඥාන සම්ප්‍රයුක්ත ශ්‍රාවකත්වයක් පිණිස මේ දේශනාව උපකාර වේවා කියලා අපි දේශනාව સમાප්ත කරනවා. අද මේ දේශනාවේ දායකත්වය ගෙන කටයුතු කරන්නේ ඇමරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ පදිංචි සුමිත් සමන්ති කියන මේ මහත්ම මහත්මීන්, ඒ වගේම සෙනිරු සහ සඳනී කෝට්ටගොඩ කියන ඒ පින්වත් දරුවන් හැම දෙනාමත් එකතු වෙලා මේ උතුම් දේශනාවට දායකත්වය ගෙන කටයුතු කරනවා. ඉතින් මේ පින්වතුන්ටත් මේ රැසුණව සියලු දෙනාටත් අපි ආශිර්වාද කරනවා. ඉතින් මේ සියලු දෙනාටම ජීවිතාවබෝධය ධර්මාවබෝධය පිණිස මේ කුසල් බලවත් වේවායි අපි ප්‍රාර්ථනා කරනවා. ඔක්තෝබර් මාසයේ 7 වන දින පරලෝ සැපත් ප්‍රඥාදාස වක්වැල්ල ආදරණීය පියතුමන්ටත්, ඔක්තෝබර් මාසේ 15 වන දින පරලෝ සැපත් රණසිංහ කෝට්ටගොඩ ආදරණීය පියතුමාටත්, මිය පරලෝගිය සියලු ඥාතීන්ටත් අනුමෝදන් වේවා. ඥාතීන්ගේ භවය සුවපත් වේවා. සංසාර දුක් ගෙවා ලබන උතුම් නිවන් පිණිසම මිය ගිය ඥාතීන්ට මේ කුසලානිසංස ධර්මයන් හේතුපකාර වේවා කියලා අපි අධිෂ්ඨාන කරනවා. ඒ වගේ මේ ස්ථානෙට නිතරම වැඩම කරන සද්ධානන්දනී මෙහෙණින් වහන්සේටත් අපි ආශිර්වාද කරනවා. ඒ මෙහෙණින් වහන්සේ බොහොම සද්ධා සම්පන්න කෙනෙක්, ධර්මයට කැමැති, උමනාවක් තියෙන කෙනෙක්. නිතර මාසිකව මෙහි දේශනාවලට සම්බන්ධ වෙන බණ භාවනාව ගැන උනන්දුවක් තියෙන සද්ධානන්දනී මෙහෙණින් වහන්සේටද අපි ආශිර්වාද කරනවා. සුවසේම මේ දේශනාමය කුසල් නිවන් දොරටුවක් වේවායි ප්‍රාර්ථනා කරනවා. එවගේම සුමනාලියන්ගේ ආදරණීය මෑණියන්ටද නිදුක් නිරෝගී සුව චිරජීවනයේ ප්‍රාර්ථනා කරනවා. ඒ මෑණියන් ප්‍රදාන සියලු දෙනාටම ජීවිතාවබෝධය ධර්මාවබෝධය පිණිස මේ කුසල් බලවත් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ධර්ම ශ්‍රවණයේ සඳහා රැස්ුණා වූ මේ පින්වත් මෙහෙණින් වහන්සේ ඇතුළු ලොකු කුඩා හැම දෙනාටමත් පවුලේ පින්වත් දරුවන්ට ඥාතීන් හැම දෙනාටමත් සුවසේම නිවන් මඟ වැඩේවා. පිළිවෙත් පුරා අමා නිවනින් නිවි සැනසීමට මේ දේශනාව නිවන් දොරටුවක් වේවා. ආකාසට්ටා චබුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්කන්තු සාසනං. ආකාසට්ටා චබුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්කන්තු දේශනං. ආකාසට්ටා චබුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්කන්තු ත්වං සදා. ඔබ හැම දිනාටම තෙරුවන් සරණයි.
ද්වේෂක්ඛයෝ නිබ්බානං.